ආයිබෝන් කියලා ඔන්න ටෙක් කතාවල දෙවෙනි කොටස අපි අද කරන්න යන්නේ. ඇත්තට ටෙක් කතාවල ආරම්භය අද තමයි නේ හරියටම ගත්තොත් නේද ඉල්ල.
අනිවාර්යයෙන්.
ඒක තමයි. මේ අද නම් ඉතින් අපි මයික් එකක් වාගෙන ආවානේ. ඕගොල්ලෝ දන්නේ නැති දේ අපි පළවෙනි වැඩසටහන නම් කරේ මේ හෙඩ්ෆෝන් එක මයික් එකක් වදාගෙන. පොඩ්ඩක් මයික් පාස් කරනකොට එම් ප්‍රශ්න තියෙන්නේ නැති අද ඒක නැති වෙයි කියලා හිතනවා. අපිට නම් ප්‍රශ්න ලැනට ලැබිලා දෙන 1 2 3 4 5 6ක් විතර තියෙනවා. එකම ප්‍රශ්න සමහර අය එකම දෙන්නේ එකම ප්‍රශ්න දෙන්නේ අහපුවා ඒ වගේ ප්‍රශ්නත් තියෙනවා. ඉතින් ඒක නිසා මුලින්ම මොකද බුද්ධික අපි කරන්නේ?
ඔව් ඇත්තටම මුලින්ම මේ ටෙක් කතා සයිට් එකට ආපු කට්ටියට ස්තුති කරන්න ඕන. ඇත්තටම අපි හිතුවෙත් නෑ මෙච්චර ප්‍රතිචාර හම්බ වෙයි කියලා. බලනකොට දැන් කමෙන්ට් කීයක් විතරද? ඔව් 30 ගානක් 40 ගානක් විතර තියෙනවා. ඒ කියන්නේ කට්ටිය ගොඩක් බලනවා ඒ වගේ උනන්දුයි. ඉතින් හැමෝටම ස්තුති. ඉස්සෙල්ලාම එහෙනම්
මේ තියනවා නම් ඒවත් අපිට දෙන්න. එතකොට අපේ වරදි තියනවා නම් හදා ගන්න පුළුවන්. අද අපේ අලුත් සමාජිකයෙක් ඉන්නවා හර්ෂදේව. ඇත්තටම හර්ෂදේව මෙතෙන්ට අපි ආරාධිත නමුත් එක් කියලා ගත්තේ උනාට අපේ ටෙක් කතාවල් දිගටම සම්බන්ධයි. අපි අද අලුත් සංස්කරණකදී තවත් කොටසක් අපි කරන්න දෙනවා ලංකාවේ ගේම් කල්චර් එකනේ. ගේමින් කල්චර් එක.
ඔව් ලංකාවේ ගොඩක් දැන් මේ දවස්වල ගේමින් වැඩි වෙගෙන එනවා. හුඟක් අය දන්නේ දෙයක් තමයි ඔන්ලයින් ගේමින් ගැන. අපි ඒ ගැන අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ කියන්නේ මේ කට්ටියක් එක්කහුවලා කරන ගේම් නේද? තනියෙන් ගෙදර ඉඳන් අපි වගේ කම්පියුටරේ තනියෙන් ගහන ගේම් නේ. ඔව් ඇත්තටම මේ ඔයත් ලොකු ලංකාවේ දැනලා තියෙන විශාල මේ කියන්නේ කට්ටියක් ඉන්න ගේමින් කමියුනිටි එකක් දෙක ගෲප් එකක් හදේද හර්ෂය කියන්නේ.
ඔව් ලංකාවේ ගොඩක් ගේම්ස් එක එක ගේම්ස් තියෙනවානේ. එතකොට හැම ගේම් එකේම සිංගල් ප්ලේයර් මල්ටි ප්ලේයර් කියලා දෙකක් තියෙනවා. ඒවලත් මල්ටි ප්ලේයර් ගේමින් ගහන ක්ලෑන් කියලා, يعني ගෲප්ස් හදාගෙන ඉන්නවා. ඒ ගෲප්ස් අතරේ අපේ තරඟත් යනවා. අපි ඒව ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ දැනට ගොඩක් ඒ වගේ තරඟ ඕගනයිස් කරනවා. අපි ඒ ගැන කතා කරමු.
එතකොට මෙතන මේ ඉදිරිවාදී කණ්ඩායම් දෙකක් ඉන්නවා ගේම් ගහන. මොකද අපේ තිලිනින් එකම කණ්ඩායමක දැන් අපේ හර්ෂ ඉන්නේ තවත් කණ්ඩායමක. ඉතින් ඒගොල්ලොත් මේ ළඟදී එහෙම එකක් වුණා නේද මේගොල්ලොත් එක්ක?
ඔව් දැන් අපි ගේම්ස් දෙකක් ප්ලේ කරන්නේ වත්කම ගේම් එක නෙමෙයි. හැබැයි මේගොල්ලන්ගේ ක්ලෑන් එකේ ටීම්ස් එක්ක අපි ප්ලේ කරලා තියෙනවා.
හරි. එහෙමනම් මේ බුද්ධික අපි ප්‍රශ්න වලට යනවාද කෙලින්ම මේ මොකද කරන්නේ?
ඔව් අපි ප්‍රශ්න වලට උත්තර දෙන්න පටන් ගමු නේද? මං හිතන්නේ මුලින් එක්කෙනෙක් ප්‍රශ්න දෙකක් අහලා දිනවා ඒකට උත්තර දෙන්න හිටියොත් හොඳයි නේද?
කවුද නම ගැහුවත්? නම එල නිෂාන්. නිෂාන් කියලා තමයි තියෙන්නේ. කොහෙන්ද කියලා නම් නැහැ. මම ප්‍රශ්නේ ඉංග්‍රීසියෙන් තමයි යන. ඕ කොරියාවෙන් ඉඳන්. ඕ ඇත්තටම ලංකාවේ කෙනෙකුත් නෙමෙයි. ඉතින් අපිට සතුටුයි ලංකාවේ කෙනෙක් ඒ වගේ රටක ඉඳන් අපිත් එක්ක සම්බන්ධ වෙච්ච කියන. එයාගේ ප්‍රශ්න දෙකක් තියෙන. එකක් තමයි මේ වෙබ් ඉන්ඩස්ට්‍රි එක, ඒ කියන්නේ වෙබ් ඩෙවලොප්මන්ට් ඉන්ඩස්ට්‍රි එක ලංකාවේ මොන වගේද? මං හිතන්නේ එයා කොරියාවේ ඒ වගේ රැකියාවද දන්නේ කරන්නේ. මොකද එයාට දැනගන්න කැමතිලි ඒක ගැන. ඊතරම් දැන් මෙතන වෙබ් කරන දෙන්නෙක් ඉන්නවා. අපේ මේ ටිලි නැත්තරම් වෙබ් සම්බන්ධ දේවල් කරන්නේ නේ. ටිල්න මොකද
ලංකාවේ වෙබ් ඩිසයිනින් ගැන ගත්තාම දක්ෂ සෑහෙන් ඉන්නවා. ෆ්ලෑෂ්, HTML ඒ වගේ සෑහෙන්න ඒරියාක වැඩ කරන කට්ටිය ගොඩක් ඉන්නවා. දැන් හැබැයි තත්ත්වය මේ ඉස්සර වගේ නෙමෙයි. දැන් ටේබල් ලේඅවුට්ස් වලින් ගැලවිලා CSS XHTML වගේ සංකීර්ණ වෙලා, ඒ කියන්නේ සම්මත ලෝකයේ පිළිගත් මෙතඩ්ස් වලට ගිහිලා තියෙනවා කට්ටිය. මම හිතන්නේ දැන් කවුරුත් උනන්දු වෙනවා අර W3C ස්ටෑන්ඩඩ්ස් වලට අනුකූලව වෙබ්සයිට් හදන්න. ඒ වගේ වැඩවලට කට්ටිය දැන් උනන්දු.
දැන් මේකත් අර Java වගේ ප්‍රශ්නයක්ද කියලා හිතනවා. මොකද දැන් හැමෝම Java නේ කරන්නේ. එතකොට තිල්න මේක හැමෝම වෙබ් කරන්න ගත්තාම ජොබ් මාකට් එකේ මොකද
වෙන්නේ? මම හිතන්නේ අපිට ඔපචුනිටිස් ගොඩක් තියෙනවා. දැන් world market එක ගත්තම උනත් සෑහෙන ඔපචුනිටිස් තියෙනවා ඒෂියන් කන්ට්‍රි වලට මේ වෙබ් ඩෙවලොප්මන්ට්.
එතනම මෙයාගේ ඇත්තනම් ප්‍රශ්න වෙලා තියෙන මම හිතන්නේ මෙයා අහන්නේ දැන් ඒ කියන්නේ ආදුනිකයෙක් හැටියට වෙබ් ගැන කරනවා නම් මොන ආදි ඉගෙන ගන්න ඕනේ? මොන හරි එහෙම ගයිඩ්ලයින්ස් දෙන්න පුළුවන්ද තිල්?
මම හිතන්නේ දැන් අලුතෙන්ම පටන් ගන්නවා නම් ෆ්ලෑෂ් වලට ඉස්සරහදී ලොකු අනාගතයක් තියෙයි. මොකද ෆ්ලෙක්ස් එයා වගේ ඒවා එන නිසා ෆ්ලෑෂ් වලට ලොකු අනාගතයක් තියෙයි. බෑන්ඩ්විඩ්ත් ගැනත් දැන් එච්චර හිතන්න දෙයක් නැති නිසා ඒ කියන්නේ ඉස්සර වගේ නෙමෙයි දැන් ඩයලප් කනෙක්ෂන් අමතක වෙලා කටි ඔක්කොම DSL ලයින්ස් වලට ගිහලා ලංකාවේ වුණත් ඉතින් ඩයලප් නැති තරම් නේද?
ඔව් ඒක නම් ඇත්ත ඩයලප් නැතුණාට ඉතින් බ්‍රෝඩ්බෑන්ඩ් කියනවා ඩයලප් වේගෙන් තමයි යන්නේ. ඒ වගේන පස්සේ දවසක කතා කරමු. මේ හර්ෂට මොනා හරි කියන්න තියෙනවා මොකද හර්ෂත් ඇත්තනම .net සම්බන්ධ දේවල් නේ ගොඩක් කරන්නේ නේද?
සම්බන්ධ දේවල් කරනවා. ඒ වගේ වෙබ් කිව්වම අලුතෙන් එන කෙනෙක්ට වැදගත් වෙන්නේ මල්ටිමීඩියා කරන්නත් පුළුවන්, වෙබ් ප්‍රෝග්‍රෑමින් කරන්නත් පුළුවන්. එතකොට ඔව් වෙබ් ඩිසයිනින් ගැන අහලා තියෙනවා නම් කලාත්මක හැකියාව මුලින්ම තියෙන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ දේ තමයි වෙබ් ස්ටෑන්ඩඩ්ස් ගැන ගොඩක් ලොකු දැනීමක් තියෙන්න ඕනේ. මොකද දැන් හැමෝම වගේ ඩිසයිනින් පැත්ත පුළුවන් වුණාට HTML ස්ටෑන්ඩඩ්ස් ඊට පස්සේ CSS ස්ටෑන්ඩඩ්ස් දන්නේ නැහැ. ඒව ගැන හොඳ දැනීමක් සහ වෙබ් 2.0 ගැන වගේ ගොඩක් හොයලා බැලුවොත් ඒගොල්ලන්ට හොඳ වෙනවා. වෙබ් ඩෙවලොප්මන්ට් ගත්තොත් ඉතින් අපි සාමාන්‍යයෙන් දන්නා වගේ .net, Java වගේ දේවල් වලින් ඩෙවලොප්මන්ට් යන බුලන් PHP වලින් කරනවා. ඒ පැත්ත තමයි.
හරි. මම හිතන්නේ සෑහෙන පිළිතුරක් ලැබුණත් දන්නේ එහෙම නැති වුණොත් අපෙන් ආයේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් උත්තර දෙන්න. තව ප්‍රශ්නයක් යාගෙම තියෙන අපි එක පොඩ්ඩක් අතහැරලා අපිට තව එක්කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් තියෙනවා. අපි අතන මේ ප්‍රශ්නෙට පස්සේ යමු. මේ හසන්ති කියලා එක්කෙනෙක් අහලා තියෙනවා මේ මං හිතන්නේ මේකට ගොඩක් දුරට බුද්ධිකට උත්තර දෙන්න පුළුවන් වෙනවනේ. සින්ක්‍රොනයිස් ඩේටාබේස් ප්‍රෝග්‍රෑම් කරන්නේ කොහොමද කියලා තමයි අහලා තියෙන්නේ. බුද්ධිකිනේ මේ සම්බන්ධව ගොඩක් කාලයක් වැඩ කරලා තියෙන නිසාත් මේ ගැන ලොකු අත්දැකීම් තියෙන නිසාත් මම බුද්ධිකගෙන් අහනවා මේ ඇත්තටම මේක මොකද්ද මේ සින්ක්‍රොනයිස් ප්‍රෝග්‍රෑම් ඩේටාබේස් කියලා අදහස් කරන්නේ?
ඔව් ඇත්තටම ඒ ප්‍රශ්නේ අහලා තියෙන විදිහට නම් මට නිකන් හිතෙන විදිය තමයි, يعني එයාට ඕන වෙලා තියෙන ඩේටාබේස් දෙකක තියෙන ඩේටා සින්ක්‍රොනයිසේෂන් එකක් වගේ. ඔව් අපි ඒකෙන් පටන් ගමු. අපිට මොන හරි සිංහල වචනයක් තියෙනවා සින්ක්‍රොනයිසේෂන් කියන එක? නෑ. ඔව් ඒක තමයි. අපි ඒක වලින් පටන් ගමු. අපි සින්ක්‍රොනයිස් කරනවා කියලා කියන්නේ මොනවා හරි තැන් දෙකක හරි තැන් කිහිපයක තියෙන දේවල් ඒ தත්වයන් එකම විදිහට පාලනය කරගෙන, يعني එක අවස්ථාවක බලනකොට ඒ හැමතැනම එකම දෙයක් තියෙන විදිහට පවත්වා ගන්න. ඒ වගේ අදහසක් තමයි සින්ක්‍රොනයිසේෂන් කියන එකෙන් තියෙන්නේ. ඇත්තටම ඩේටාබේස් එකක් කියලා කියන්නේ අපි අපිට දත්ත මොනවා හරි එකතු කරගන්න ඕන නම් ඒක එකතු කරලා ඒ වගේම ඒවා අපිට කැමති විදිහට තැම්පත් කරලා තියන්නයි. ඒ වගේම අපිට ඕනි වෙලාවක ඕනෑම විදිහකට ඒවා එලියට ගන්න පුළුවන් වෙන්නයි තියාගන්න හදපු පද්ධතියකට තමයි ඩේටාබේස් සිස්ටම් එකක් කියලා කියන්නේ. ඩේටාබේස් මැනේජ්මන්ට් සිස්ටම් එකක් කියලා කියන්නේ ඇත්තටම අපිට දත්ත කළමනාකරණය කරගන්න පුළුවන් විදිහට හදපු මොනවා හරි පද්ධතියක්. ඒකට ආපු මෘදුකාංග දිනවා දැන් ඇත්තටම වියුක්ත මෘදුකාංග දිනවා ගොඩක් MySQL, Postgres SQL ඒ වගේවා තියෙනවා. ඒ වගේම Oracle, Microsoft SQL Server ඒ වගේ දේවල් තියෙනවා commercial level විදිහට. ඇත්තටම මේ වගේ දැන් synchronization කියන එක කතා කරාම අපිට මෙහෙම හිතන්න පුළුවන්. අපි හිතමු ඩේටාබේස් අපි ළඟ දෙකක් තියෙනවා තැන් දෙකක. එකක් අපි හිතමු අපේ ඔෆිස් දෙකක් තියෙනවා කියලා. ඒකෙදි ඩේටාබේස් දෙකක් තියෙනවා. අපිට ඕන එක ඩේටාබේස් එකකට යන දේවල් අනිත් ඩේටාබේස් එකටත් ඒ වෙලාවෙම හරි නැත්නම් දවසේ අපි තෝරගත්ත වෙලාවක හරි අප්ඩේට් වෙන්න විදියට හදන්න. ඔය වගේ සින්ක්‍රොනයිසේෂන් එකක් කරද්දී අපිට ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි DBMS එකෙන් මොනවා හරි ෆැසිලිටි එකක් දෙනවා අපිට. ඔය ගොඩක් DBMS වල ඒ ෆැසිලිටි එක දෙනවා. ඒ කියන්නේ ඩේටාබේස් සොෆ්ට්වෙයාර් එකෙන්ම සින්ක්‍රොනයිසේෂන් හරි රිප්ලිකේෂන් හරි වලට සපෝට් කරනවා. අනිත් එක තමයි මොනවා හරි third party tool එකක් අරගෙන අපිට පුළුවන් database synchronization එකක් කරගන්න. එතකොට ඒ tool එකෙන් නිතරම database එක monitor කරගෙන ඉඳලා අනිත් තැන තියෙන එක update කරනවා. ඒ වගේම අපි මොනවා හරි programming කරනවා නම්, ඒ කියන්නේ අපි programming language එකකින් code කරලා මොනවා හරි හදන්න යනවා නම් අපිට එතනදිත් පුළුවන් database synchronization එකක් කරගන්න. ඒ කරන්න ඕන අපිට අදාළ ඒ කියන්නේ logic එක අපි programming language එකකින් implement කරනවා. ඒක තමයි මම හිතන්නේ ගොඩක් වෙලාවට, ඒ කියන්නේ අපිට මුළු ඩේටා බේස් එකක්ම නැතුව ඒකේ කොටසක් හරි තෝරාගත්ත විදිහකට සින්ක්‍රොනයිසේෂන් කරගන්න ඕන නම් අපිට ඒ තුන්වෙනි ක්‍රමය තමයි භාවිතා කරන්න වෙන්නේ. මම හිතන්නේ දැන් අපි ජනප්‍රියම ඩේටාබේස් DBMS තුනක් ගත්තොත් එහෙම අපි හිතමු Oracle, MySQL, MS SQL කියන තුන ගත්තොත් එහෙම අපිට ඔය තුනේදී DBMS එකෙන් දෙන ෆැසිලිටි එක යොස් කරන්න පුළුවන් රිප්ලිකේෂන් සින්ක්‍රොනයිසේෂන් වලට. මම හිතන්නේ දැන් අපිට දැන් URL එකක් වගේ මෙහෙම කියන්න බෑ. අපි දැන් මේ වැඩසටහනත් එක්ක දාන පෝස්ට් එකේදී ඒකට අදාළ මොනවා හරි රිසෝසස් තියෙනවා නම් අපි ඒ ටික පබ්ලිෂ් කරමු නේද කලින්. ඒ ප්‍රශ්නෙට උත්තරේ ඇති වෙයි වගේ නේ.
එහමයි ඇත්තටම ප්‍රශ්නේ කියන්නේ යාගෙත් බලාපොරොත්තු වෙන යා මොකක් හරි අපි තෝ MySQL සම්බන්ධවද MS SQL සම්බන්ධද කියලා අපිට කියන්න බෑ නේ බුද්ධික.
එහෙම කියන්න බෑ ඇත්තටම. දැන් මේ මේ ෆීල්ඩ් එක ගත්තොත් එහෙම ඒක ගැන ගොඩක් වෙලා කතා කරන්න පුළුවන්. ඒ වගේම දැන් ඕකේ එක එක දෙයක් තෝරගත්තාම ඒක ගැනත් ගොඩක් කතා කරන්න පුළුවන්. ඒකින්ද සමහර වෙලාවට අපිට ඉස්සරහට කාල වේලාව දින විදිහට වෙනම වැඩසටහන කරන්නත් පුළුවන් මේ කියන්නේ.
එහෙම තමයි. එහෙමනම් හසන්ති ඔයාට තව මොන හරි මේ ගැන ඇත්තරම දැනගන්න ඕන විස්තරාත්මකව අපිට කිව්වනම් ඔයා මොකද්ද තව අහන්න කියලා ප්‍රශ්නයක් අපෙන් නැවත අහන්න අපි ඒකට උත්තර දෙන්නම්. දැන් එහෙනම් අපි හිතන සෑහෙන වලටපත් වෙන්නේ නැති කියලා ඒ පිළිතුරේ අපි ටිකක් ඇත්තර මේක සෙන්සිටිව් සබ්ජෙක්ට් එකක් කියලා කියන්නත් පුළුවන්. දම් සිසි කියලා තමයි නම නම් දීලා තියෙන්නේ ඇත්තටම. හරි නමද කියලා නම් කියන්න අමාරුයි. එයා අහලා තිනවා ටොරන්ට් යන කුමන ආකාරයේ ෆයිල් ජාතියක්ද? තාක්ෂණික වෙනස්කම් හා ඩවුන්ලෝඩ් කරගන්න ආකාරය පැහැදිලි කරලා දෙන්න කියලා. ඇත්තටම මේ ගැන ගොඩක් කට්ටිය ඇත්තටම ටොරන්ට් කියලා කිව්වට හැමෝම සාමාන්‍ය කම්පියුටර් ඉන්න කට්ටියන ගොඩක් දුරට දන්නා ඇති. මේකේ ඇත්තටම ක්‍රියාකාරීත්වය කොහොමද මේක වැඩ කරන්නේ කියන එක මොකද මේක සමහරවිට හිරිහැරයක් වෙන විදිහටත් භාවිතා කරනවා. මොකද ඔෆිස් වල වගේ එහෙම නේ නේදilla. ඒක නිසා මේ මං හිතන් තිලිනයි හර්ෂටයි ගොඩක් මේක ගැන කතා කරන්න බලන්නේ. පොඩි විස්තරයක් මේක ගැන දෙමුක අපේ අසන්න අනිත් අයටත් මේක දැනගන්නයි දන්න අයට නම් මහ බෝරින් නේ. ඒ වුණාට මේ අයියෝ මං දැන් ටොරන්ට් එකක් දැවණි කියලා කිය. මේ බාන ගන්න තමයි මං මේක අහන්නේ. ඒ වගේ කතා කට්ටිය කියයි නේ. ඒ වුණාට දන්නේ නැති අයත් ගොඩක් ඉන්න නිසා මේ අපි එහෙනම් තිලින පොඩ්ඩක් විස්තර කරමු.
ටොරන්ට් කියලා ගත්තාම මේක ප්‍රොටෝකෝල් එකක්.
ප්‍රොටෝකෝල් එක කියන්නේ මොකක්ද කියලා කියන්නේ නේද?
මෙහෙමයි ටොරන්ට් කිව්වම මේ ඇත්තටම ටොරන්ට් වලින් කරන්නේ ෆයිල් එකක් අපි සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් එකෙන් බාගන්න විදිහටම නෙමෙයි පොඩි පොඩි කොටස් වලට වෙන් කරලා ඒ කොටස් ඩවුන්ලෝඩ් කරන එක තමයි කරන්නේ. ඒ කියන්නේ අපි ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරද්දිම අපිට පුළුවන් ඒකේ කොටස් අපිට අනිත් ඩවුන්ලෝඩ් කරන කට්ටියට බෙදලා දෙන්න.
ඕකම නෙමෙයිද තියෙන ෆයිල් ඩවුන්ලෝඩ් එකකින් වෙන්නේ. දැන් ඔය මේ ඩවුන්ලෝඩ් මැනේජර්ස් කියලා කියන්නේ ඒවත් මල්ටිපල් ඩවුන්ලෝඩ් කියලා ෆයිල් එක කැලි කරලා ඩවුන්ලෝඩ් කරනවා නේද? ඒකම කියලා කියන්නේ බැරිද මේකට?
දැන් BitTorrent වල තියෙන්නේ කමියුනිටි එක. ඒ කියන්නේ අපිට පුළුවන් අපිටත් පුළුවන් ඒ කමියුනිටි එක සමාජිකයක් වෙලා, ඒ කියන්නේ අපි ඔටෝමැටිකලි ඒ BitTorrent එක ඩවුන්ලෝඩ් කරනවා කියන්නේ ඒ ෆයිල් එකට ඒ ෆයිල් එක අපිත් වෙන කට්ටියට ලබා දෙනවා.
ඕ ඒක ඒ කියන්නේ ඇත්තටම දැන් මේක ගැන පැහැදිලි කිරීමක් තවත් කරොත් දැන් අපිට ෆයිල් එකක් තව කෙනෙක්ට ලබා දෙන්න ඕන නම් අපි ගොඩක් වෙලාද කරන්න ඕනේ ෆයිල් ෂෙයා කරන සයිට් එකකට අප්ලෝඩ් කරන්න ඕනේ. ඔය කියන්නේ රැපිඩ් ෂෙයාර් වගේ සයිට් එකකට. ඉතින් මේක කරන්න ලොකු ප්‍රශ්න තියෙනවා. මේවට සර්වර් ඉඩ පහසුකම් ඕනේ. සර්වර් වලට ගොඩක් බෑන්ඩ්විඩ්ත් ඕනේ. මොකද යූසර්ලා 1000ක් විතරේ ෆයිල් එකේ සර්වර් එකෙන් ඩවුන්ලෝඩ් කරනවා නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා නේ හර්ෂ.
ඔව් එක තැනකින් එක ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරනවට වඩා එකම ෆයිල් එක 10 දිනකින් 100 දිනකින් ඩවුන්ලෝඩ් කරන එක ලේසියි.
මේක ඇත්තටම අර peer to peer p2p කියන, ඒ කියන්නේ peer to peer කියන වචනේ අදහස වෙන්නේ ඇත්තටම මෙතන සර්වර් එකක් කියලා දෙයක් නැහැ ඇත්තටම. ඔබගේ පරිගණකයේ මේ ස්ථාපනය කරගන්න හරි ඉන්ස්ටෝල් කරන software එක uTorrent එන්න පුළුවන්, BitTorrent එන්න පුළුවන්. ඇත්තටම ඔබ ෆයිල් එක බාන අතරතුරම ඔබ තවත් යූසර්ලා 3 දෙනෙක් හෝ 4 දෙනෙක් සමග බාන ෆයිල් එක ෂෙයා කරගන්නවා. ඇත්තටම බානවා කියලා කියන්නේ ඩවුන්ලෝඩ් කරන ෆයිල් එක.
එතකොට මේ ඇත්තටම එහෙ වගේ යූසර්ලා 3-400ක් ගාවේ ෆයිල් එක තියෙනවා නම්
මේ ඒක අනිත් අයටත් එක්ක ඉතින් ඔයාලා 3-400කින් කොටස් කොටස් වශයෙන් වෙන වෙනම ඩවුන්ලෝඩ් කරනවා නේද? එහෙම නේද?
අපි ඩවුන්ලෝඩ් කරන පටන් ගත්ත වෙලේ ඉඳන් අපිට පුළුවන් අපි ඩවුන්ලෝඩ් කරගත්තු ටික අනිත් කට්ටියත් එක්ක බෙදා ගන්න.
ඕ ඒක තමයි. ඒක ඇත්තම වටිනාකමක් වෙනවා. මේ බෑන්ඩ්විඩ්ත් කියන එක ලොකුවට එක්කෙනෙක්ට අවශ්‍ය වෙන්නේ නැහැ නේද? හැමෝගෙම ෂෙයා වෙන්නේ නැත. නේ හර්ෂ.
අනිත් එක මුලින්ම දැන් ටොරන්ට් එකක් ඩවුන්ලෝඩ් කරනකොට පොඩ්ඩක් වෙනස්. සාමාන්‍යයෙන් මුලින්ම ඩවුන්ලෝඩ් කරන ෆයිල් එකේ ලින්ක් එක දුන්නම නිකම්ම ඩවුන්ලෝඩ් වෙනවා. ටොරන්ට් එකේදී ටොරන්ට් මුලින්ම ට්‍රැකර් එකක් දෙනවා. ටොරන්ට් ෆයිල් එකක් දෙනවා. ඒ ෆයිල් එක ඔයා ටොරන්ට් බිට් ටොරන්ට් ක්ලයන්ට් එකට දුන්නම තමයි ඒ ෆයිල් එකේ තියෙන විස්තර උපයෝගී කරගෙන ඩවුන්ලෝඩ් එක පටන් ගන්න. ඊට පස්සේ ඔටෝමැටිකලි ඒ බිට් ටොරන්ට් ඒ මුදුකංගේ කරන්නේ තමන් ඩවුන්ලෝඩ් කරන ෆයිල් එක කෑලි වලට කඩලා ඒ ගමම්ම අනිත් අයටත් ඒක අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ ඒ අප්ලෝඩ් කරන අය ගිනුත් ඒ වගේම ෂෙයා වෙනවා දිගටම. ඒ නිසා මේ බිට් ටොරන්ට් එක නිසා ඇත්තටම මාර ගොඩක් නෙට්වර්ක් බෑන්ඩ්විඩ්ත් එක යනවා. හැබැයි ඒ වගේම අපිට ගොඩක් ලේසි ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න සහ අප්ලෝඩ් කරන්න.
ඔව් ටොරන්ට් එකක් බාන්න අවශ්‍ය කරන දේවල් මෙයා අහලා තියෙනවා කොහොමද කරන්නේ කියලා. බිට් ටොරන්ට් අපි ඇත්තටම යූටර් මියුටරන්ට් කියලා කියන්නේ නේද? ඔව් ක්ලයන්ට් එකක් ඇත්තටම සොෆ්ට්වෙයාර් බුදුගංගා පරිගණකයේ ස්ථාපනය කරගන්න ඕනේ. ඒ කියන්නේ ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ෆයිල් එකේ සයිස් එක නම් කිලෝබයිට් 700ක් 800ක් විතර වෙන්නේ.
සර්ච් කරන වෙනම ටොරන්ට් සයිට් තියෙනවා.
ඔව් ඒ කියන්නේ මේ ඇත්තටම ටොරන්ට් ට්‍රැකර්ස් කියලා කියන්න පුළුවන් නේද? ඒ කියන්නේ පොඩ්ඩක් වෙබ් එකේ දැන් ගොඩක් කියලාට ටොරන්ට් දෙනවා නම් ආඩ වෙබ්සයිට් එකේ ටොරන්ට් එක ලින්ක් එකක් දෙනවා. ඒක .torrent කියලා තමයි ෆයිල් එක ලැබෙන්නේ. ඒ ෆයිල් එක ඔයාගේ අර uTorrent හරි BitTorrent හරි ක්ලයන්ට් එකට දුන්නාම ඇත්තටම ඩවුන්ලෝඩ් වෙනවා ඉබේම. වෙලා ඔයාගේ ඒ ෆයිල් එක ඔයා ඩවුන්ලෝඩ් කරන අතරම ෂෙයා කරගන්නවා. ඉතින් ඔය HSDPA වගේ මෙගාබයිට් ගානට ගෙවන කට්ටිය නම් පොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද නොදැනව තමන්ගේ බෑන්ඩ්විඩ්ත් එක ගොඩක් පාවිච්චි වෙන හින්දා. මම හිතන එක සෑහෙන උත්තරයක් වෙන්න ඇති.
ඔව් දැන් ටොරන්ට් ගැන කියද්දී මේ පරිස්සම් වෙන්න ඕනේ තව දෙයක් තියෙනවා. අපි දැනගන්න ඕනේ මේ ෆයිල් එකේ මොනවද ඇත්තටම තියෙන්නේ කියලා. ඒ කියන්නේ වෛරස් එකක් වුණත් එන්න පුළුවන් නිසා අපි දැනගන්න ඕනේ අපි මේ ෆයිල් එක ගන්න තැනින් අපිට ඒක එතන ෂුවර්ද කියලා නේද?
අනිත් එක තමයි ටොරන්ට් සයිට් වල තියෙනවා ඒ ටොරන්ට් අපිට සර්ච් කරන්න පුළුවන්. ඊට පස්සේ හැම ටොරන්ට් එකකටම යූසර් කමෙන්ට්ස් දාන්න පුළුවන්. එතකොට භාගත කරගන්න යූසර්ස්ලා ඒ ටොරන්ට් එකේ වෛරස් තිබ්බද නැද්ද, ඒක හොඳද, ඒක මගදී නැවතුණාද කියලා කමෙන්ට්ස් දානවා. එතකොට ඒ කමෙන්ට් බලලා තමයි හැමදෙස්සම අපි ඩවුන්ලෝඩ් කරන්න ඕනේ. එතකොට ඔබ ඩවුන්ලෝඩ් කරන විදිහට අපිත් බලා ගන්න ඕනේ. අපි හොඳ ෆයිල් එකක් නම් ඒක ඩවුන්ලෝඩ් කරපේක ඒක හොඳයි කියලා කමෙන්ට් එකක් දාන. එතකොට තමයි අනිත් අයත් ඒක ඩවුන්ලෝඩ්
කරන්නේ. ඕ සොෆ්ට්වෙයාර් මේ ඩවුන්ලෝඩ් කරනකොට ගොඩම පරිස්සම් වෙන්න ඕනේ දෙයක් තමයි මේ පයිරටඩ් සොෆ්ට්වෙයාර්. ඒ කියන්නේ බුදුකාංග අනවසරයෙන් ක්‍රැක් කරන්න වගේ ඩවුන්ලෝඩ් කරන හැමතිස්සම මතක තියාගන්නේ ෆයිල් එක වඩ් වෛරස් කියන 10කින් ස්කෑන් කරත් සමහරවිට අහුවෙන්නේ නැතුණාට ඒක ඇත්තනම ස්පයිවෙයා වගේ දේවල් තියෙනවා. ඒක නිසා පොඩ්ඩක් ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න. ඔව් ඒව ගැනත් අපි ඉදිරියේදී කතා කරමු. මේ ලීචස් අරෝමියා ගැන කතා කරන්න ගිය ගොඩක් කාල වේලා යන හින්දා තියෙන ටොරන්ට් ගැන වෙන දවසක් කතා කරමු. මොකද මට මේ ඊමේල් එකකුත් ඇවිල්ලා තිබ්බා මේ දකින්නදී කට්ටිය මේ ටොරන්ට් ගැන සම්බන්ධ ලිපි ලියන කෙනෙක් ඒ ගැන අදහස්සක් තියෙන ඉන්ටරෙස්ටඩ් කියලා ඒවල් තිබ්බා. පියාව සම්බන්ධ කරගමු. බුද්ධික කාල වේලාව කොහමද අපේ විනාඩි දැන් 18ක් විතර ගිහිල්ලා තියෙනවා නේද? පොඩි කාර්මික දෝෂයක් වුණා මේක රෙකෝඩ් කර කර ඉන්නකොට ඒකත් කියලාම තියෙමුකෝ. මේ අපි විනාඩි 20ක කාලයක් ඇතුළත මේ ඔක්කොම කතා කරන්න පුළුවන් කියලා ඉතින් හිතත් ඇත්තනවා. කතා කරන්න ගියාම කාලේ පිළිබඳ පොඩි මේකක් වෙනවා. ඉතින් අපි රෙකෝඩින් ටයිම් එක විනාඩි 20යි දීලා තිබ්බේ. කතා කර කර කාලේලා ඉවරලා ගිහිල්ලා අපි ඒත් කතා කළා. ඉතින් කතා කර කර ඉතින් ඇත්තනවා මේ කොරියාව හරි වෙන වගේ රටකින් ෆෝන් එකක් ගේනකොට මොනවාද සැලකිලිමත් දෙන්න ඕන කරුණ කියලා අපේ නිශාන් කියලා එයා ඇත්තනම කොරියාවේ පළවෙනි ප්‍රශ්නය වෙබ් ගැන එයාම තමයි මේ අහලා තියෙන්නේ. ඇත්තටම ඉතින් කියන්න තියෙන්නේ මෙහෙමයි. ලංකාවේ දැනට GSM තමයි පාවිච්චි කරන්නේ. එයාම ඒක කියලා දෙනවා ලංකාවේ GSM පාවිච්චි කරන්නේ කියලා. එයාගේ ප්‍රශ්නේ තිබ්බේ කොරියාවේ CDMA විතරයි පාවිච්චි වෙන්නේ කියලා. ඇත්තටම නැහැ. CDMA 1 කියන එක තමයි ඒගොල්ලෝ ප්‍රධාන වෙලා තියෙන SK Telecom, එතකොට KTF, LG Telecom වගේ ඒවා පාවිච්චි කරන්නේ. ඒ වුණාට මීට අමතරව මේ අර SK Telecom කියුව එකයි KTF කියන එකයි ඇත්තටම UTMS කියන එක. ඒ කියන්නේ 3G කියන එකත් භාවිතා කරනවා. හැබැයි මෙතෙන්දී පොඩි වරදක් තියෙන්නේ මේගොල්ලෝ 2G කියන එක මේකේ නැහැ. ඒක ඇත්තටම. ඒක ලංකාවට මේ ෆෝන් ගෙනවත් ඇත්තටම 3G තියෙන ෆෝන් එකක් නම් ඔයාලට ඇත්තටම ලංකාවේ පාවිච්චි කරන්න පුළුවන්. ඔන්නඩ ප්‍රශ්න තියෙන්නේ එකක් තමයි මේ ෆෝන් එක අනිවාර්යෙන් ලොක් කරලා තියෙන්නේ. මේ මාදිලි ගොඩක් කරලාට මේ අන්ලොක් කරන්න බැරි වෙන්න පුළුවන් මොකද මේ රටටම ස්පෙસિෆික් හදන දෙයක් නිසා. ඕක ජපානයේදීත් ওই ප්‍රශ්න තියෙනවා මොකද ජපානයේ දැනට ඩොකොමෝ වගේ ෆෝන් ගෙනාවත් එහෙම ලංකාවේ ඇත්තන පාවිච්චි කරන්න බෑ. ඒක නිසා ඉතින් බොරුවට උස්සගෙන ඉන්න එපා අපරාධයක්. දැනට ඕ ඇත්තනම මෙහෙමයි දැනට අන්ලොක් කරන්න පුළුවන් ජපානයේ ෆෝන් ගෙනවන සොෆ්ට් බැංක් කියලා තියෙනවා. දැනට මම හිතන ජපානයේ ලොකුම මොබයිල් කම්පැනි ගලා තිනවා මේගොල්ලෝ 3G HSDP දෙකම තියෙනවා. හැබැයි මේවත් 14ක් ෆෝන් තමයි ලංකාවේ අන්ලොක් කරන්න පුළුවන්. ඒත් සාර්ථකවත් කරන්න බෑ. පොඩි චිප් එකක් ඇතුළට දාලා ගොඩක් දේවල් කරලා තමයි කරන්නේ. ඉතින් ඔච්චර දුක් විඳලා ෆෝන් එකක් ගන්න එපා. මම නම් කියන්නේ
බැරි ඩවුන්ලෝඩ්
සොෆ්ට්වෙයාර් වලින් අන්ලොක් කරන්න බැරි හින්දා පොඩි සිම් එකට උඩින් තව සිම් එකක් තියලා දාලා ඒ වගේ පොඩි සෙල්ලම් දාලා තමයි කරන්නේ. ඉතින් හරියට සාර්ථකව වැඩ කරන්නේත් නෑ. ඒක නිසා මම නම් මගේ නම් උපදේශ තමයි මොකද මොබයිල් ෆෝන් එකක් කියන්නේ ලක්ෂ ගානක දෙයක් නෙමෙයි හින්දා ලංකාවේ මිලදී ගන්න. මේ ලංකාවේ කම්පැනි එකට සල්ලි යනවා. එතකොට තමන්ට සතුටු වොරන්ටි එකක් වගේ වුණොත් එහෙම මොනවාරි ප්‍රශ්නයක් වුණොත් හදාගන්න පුළුවන්. අදේනමත් ගන්නා නෙමෙයි. ඉතින් අර හැමදේම සම්පූර්ණ ෆෝන් එකක් හොයාගන්න පුළුවන් නම් අන්ලොක් කරලා නම් අරන් එන්න. මේ හැබැයි මගේ නම් පෞද්ගලික අදහස තමයි ෆෝන් එක පුළුවන් නම් ලංකාවෙන් ගන්න. හැබැයි UK වගේ රටවල් වල යුරෝපියන් කන්ට්‍රි වලින් ගේන ෆෝන් නම් ඇත්තනම් ගොඩක් වෙලාට 99%ක් ලංකාවේ කිසිම කරදරයක් නැතුව භාවිතා කරන්න පුළුවන්. එහෙමනම් තව ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්නද මම හිතන්නේ කට්ටියට එපායි දන්නේ මේක දැන් පැය ගණනක් වැඩසටහන කියලා. මේක අහලා තින්නේ බුද්ධික. බුද්ධික කියලා අපේ බුද්ධික නෙමෙයි. බුද්ධික නෙමෙයි නේද? බුද්ධික නෙමෙයිලු. එයාගේ පළවෙනි ප්‍රශ්න අහලා එයා USB එකක් ගැහුවාම ඇතුලේ තියෙන ෆයිල් පෙන්නනවා. ඒත් ඒවා වෙනස් කරන්න, ෆෝමැට් කරන්න කිසි දෙයක් කරන්න බෑ කියලා. මේක ඇත්තටම වෛරස් නිසා වෙන දෙයක්. මේ ෆයිල් වල ඇට්‍රිබියුට්ස් කියලා දෙයක් තියෙනවා. ඒ ඇට්‍රිබියුට් වලින් මේ ෆයිල් සිස්ටම් සහ රීඩ් ඔන්ලි කියන වලට වැටලා තියෙනවා. මේක නැති කරන්න හොඳම ක්‍රමය තමයි DOS වල ඇට්‍රිබ් කියලා ATTRIB කියලා කමාන්ඩ් එකක් තියෙනවා. කමාන්ඩ් එක මම ඇත්තටම මේ අපි බ්ලොග් එකේ පෝස්ට් එක දානකොට දාන්න. ඒකෙන් පුළුවන් ඇත්තටම මේ ෆයිල් වල ඇට්‍රිබියුට්ස් ටික මාරු කරන්න. හැබැයි මගේ නම් හොඳම අදහස තමයි ඉස්සෙල්ලාම පරිගණකයේ තියෙන වෛරස් එක අයින් කරගන්න. නැත්නම් නෙට්වර්ක් එකේ වෛරස් එකක් තියෙනවනම් ඒක අයින් කරගන්න. අයින් කරගෙන පොඩ්ඩක් USB කියන ඇත්තම දැන් පරිස්සම්ම වෙන්න ඕන දෙයක් හැටියට ඇවිල්ලා වෛරස් වල පළවෙනි දැන් ඇත්තම ඊමේල් වලට වඩා දැන් USB වලින් තමයි වෛරස් එහෙට මෙහෙට යන්නේ. ඒක ගැන මොන හරි අපේ කට්ටිය කියන්නේ නැද? අද්දකි
මොකද වෙන්නේ දැන් තියෙන අපේ USB drive එකට වෛරස් ගාඩ් එකක් ඉන්ස්ටෝල් කරගත්තා.
ඒක ඇත්තම කරන්න අමාරුයි. මොකද USB guard එකට වෛරස් එකක් ඉන්ස්ටෝල් කර USB drive එක නේද? ඒක වැඩ කරන්න නම් පරිගණක සම්බන්ධ කරන්නේ බෑ. පරිගණක සම්බන්ධ කරන එක වෛරස් ඇද්දෙම මම දැන් අරගෙන ගන්න කලින් වෛරස් එක copy වෙයි කියලා. මොකද දැන් ගොඩක් තියෙන වෛරස්
U3 කියලා තියෙනවනේ.
ඇත්තටම security දාපු ගොඩක් USB RAM එක තියෙන. ඒත් ඉතින් ඒවා සාර්ථකත්වයේ කොපමණද කියන එක ගැටලුවක් කියනවා. ඉතින් වෛරස් වලින් දැන් කට්ටිය ගන්න පුළුවන් නෑ අපි Linux කියන්නේ අපිට වෛරස් ප්‍රශ්න නැහැ කියලා. මම නම් කැමතියි Linux වල තියෙන වෛරස් ටිකක් පෙන්නන්න ඕනට ඉතින්. ඒක වෙනස කවි කතා කරා. ඇත්තටම ඉතින් Linux වලට දාලා හැබැයි මේ වෛරස් එක අයින් කරගන්න නම් පුළුවන් කියලා කියන්න පුළුවන්. හැබැයි ෆෝමැට් කරනකොට ගොඩාක් පරිස්සම් වෙන Linux වලදී මේ ටිකක් මේක කරප්ට් වෙන්න පුළුවන් USB වගේ දේවල් ආයි රිකව කරන්න බැරි වෙනවා. බුද්ධික ඉතින් කරන්න තියෙන පළවෙනි දෙක තමයි අර ට්‍රිප් කරලා පොඩ්ඩක් බලන්නේ ෆයිල් ගොනු වල වෙනස්කම් තියෙනවද කියලා. වාටම බලන්නත් පුළුවන් ෆයිල් එකට රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් ගියාම ටික් කළා තියෙනවා රීඩ් ඔන්ලි සිස්ටම්. ඒ වගේ අසිස්ටම් වගේ එකක් ටික් කළා තියෙනවා කියන අනිවාර්යෙන් ප්‍රශ්නේ එක තමයි. හැබැයි සිස්ටම් කියන එක වා එතනින් අයින් කරාට අයින් වෙන්නේ නැහැ. ඒක නිසා අර DOS prompt එකට ගිහිල්ලා ඒක කරන්න ඕනේ. බුද්ධික
ඉස්සර කරගන්න වෙන හොඳයි.
හොඳ වෛරස් කාඩ් මොනවාද තියෙන්නේ?
මම නම් දැන් යූස් කරන්නේ අර අවාස්ට් කියලා දිනවනේ. ඒකේ තියෙන හෝම් එඩිෂන් එක මම මේක තමයි පාවිච්චි කරන්නේ.
ආ හෝ මාත් අර මාත් බ්ලොග් එකේ දාලා තිබ්බා මොකද ක්‍රෝම් ගැන ලියන එකේ මේක තමයි මාත් පාවිච්චි කරන්නේ
කියලා. මමත් අවාස්ට් තමයි යූස් කරන්නේ.
බුද්ධික
මම ඇත්තටම ඔෆිස් එකේ අපි දිනන සෙමන්ටික් එන්ඩ් පොයින්ට් ප්‍රොටෙක්ෂන් ඒක හොඳයි ගොඩක් ඇත්තටම. හැබැයි ක්‍රෝම් එකේ ගැටලුවක් ආවනේ. ඔව් ඒක ගෙදර ඇත්තටම මොකද අපි දව් එක මට කෝපරේට් ඩිසයින් නෝ ඒක ඇත්තටම ගොඩක් හොඳයි මට නම් තාම මොකුත් කරදරයක් නැහැ අවුරුදු එකමාරක් විතර ඒක දාලා ගොඩක් හොඳට දුවනවා
මම කලින් AVG ෆ්‍රී එක පාවිච්චි කරා ඔව් මාත් ඉස්සර කට්ටියට AVG හොඳයි හොඳයි කිය කින්නට ඇත්තටම AVG එන්න ඒකේ තියෙන ගුණාත්මක භාවය අඩු වෙලා ගියා කියලා නෑ මට හිතෙන්නේ ඒගොල්ලෝ අර ප්‍රෝ වර්ෂන් එකට ඒගොල්ලන්ගේ මේ
ඕ මම නම් ඇත්තනම මේ ලැප්ටොප් එකේ නම් දැන් දුවන්නේ කැස්පර්ස්කි. ඒක නම්
කැස්පර්ස්කි.
කැස්පර්ස්කි මෙහෙම ඇත්තනම මිලදී ගන්න පුළුවන් ඇත්තටම හොඳ මිල ගණනක් තියෙන ඇත්තනම ඇත්තන මුදුකාංගයක් ගන්න ලංකාව වගේ රටක තියෙන ප්‍රශ්නේ තමයි මේ මිල ගණන. දැන් අපිට නෝටන් වගේ ගන්න ගියා රුපියල් 3500ක් විතර තාමත් වෙනවා.
දැන් හැබැයි දැන් කැස්පර්ස්කි ගත්තාට පාඩුවක් වෙන්නේ නැහැ නේද? දැන් මේ වෛරස් ඔක්කොම මේ එකකින් හොඳට ඩිටෙක්ට් කරගන්න නිසා
ඇත්තට මට නම් ගොඩක් මම නම් ඉතින් ඇත්තම වැඩි ඩවුන්ලෝඩ් කරන්නේ නැහැ උනාට දැන් තිල්නගේ අපේ USB drive එක ගහුවම ටග්ගල්
ඩිටෙක්ට්
ඕ ඒක නෑ ඒ කියන්නේ තිල්නගේ ඒ කියන්නේ අවස්ථයක පොඩ්ඩක් රාශියක් තියනවාද කියලා ගැටලක් නෑ ඇත්තම ගැටලක් නෑ මගේ ගෙදර පරිගණක දෙකක දුවන්නේ අවස්ථ ඒ නිසා
අවස්ථයක මේ ගැටලක් නෙවෙයි දැන් නෑ මොකද මම අද මේ දවල් වෙන කම්පියුටර් එකට මේ ප්ලග් කරා ඒක නිසා මම හිතන්නේ මම කරේ
ඇත්තනම මේ USB වලින් නම් පුදුම හානියක් වෙනවා ඇත්තනම අපිට ඒක ඇත්තනම අපේ මේ කම්පැනිියෙත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ USB පාලනය කරන්නේ කොහොමද කියන එක. මොකද මේක ඇත්තනම දැන් කන්වීනියන්ට් දැක් ඉස්සර නම් ඉතින් ෆ්ලොපි එකෙන් අරන් යනවා කියන එක දැන් USB එකක් හැමෝගාම තියෙනවා. ඔය කියන දෙයට අවස් නම්බර් 1 නික ඒක නොමිලේ නේද?
හෝම් එඩිෂන් එක නොමිලේ.
හෝම් එඩිෂන් එක නොමිලේ පොඩ්ඩක් හැබැයි ලියාපදිංචි ජීවීමක් කරන්න යන ඒගොල්ලෝ සයිට් එකත් එක්ක ඒක ඉතින් කරදරන්නේ නිකන් දෙනවට පොඩ්ඩක් ඉතින් ඇත්තටම මේ මම පළවෙනිම ඔක දාපු දවසේ මාට්‍යක් මේ වුණා මෙන්න කවුද කිව්වා මේ වෛරස් ඩේටාබේස් එක අප්ඩේට් කරා කියලා අතන සිංහලෙන් නනේ අර AOL mail ඇරියාම you got mail කියනවා වගේ ඒක ටිකක් මෙහෙමලා තිනවා මේ එහෙමනම් ඊළඟ ප්‍රශ්නය මේක නම් networking සම්බන්ධ ප්‍රශ්නයක් ඒකත් බුද්ධිකගේ අපේ බුද්ධික නෙමෙයි එයා අහලා තිනවා we have more computers in our LAN we are using some subnet as 2500 2550 2550 my a place ip 10106.2 b ඒ වගේ මෙහෙම ඇත්තට මේක මේ කියවන්නේ කිව්වොත් එහෙම කට්ටියට අප්සෙට් ඒ එයා ඇත්තටම ලොකේෂන් දෙකක ඒ කියන්නේ ෆිසිකලි වෙන් වෙච්ච සිංහලෙන් කියනවා නම් මේ වෙන් වෙච්ච ඒ කියන්නේ කොළඹ නෙට්වර්ක් එක කොයි අපි හිතමු හොර්නයි තියනවා කියලා මේ දෙකක් තියෙනවා. ඉතින් එයාට පුළුවන්ලු A කියන තැන ඉඳන් B කියන තැනට පින් කරන්න. ඒ කියන්නේ හොරණ ඉඳන් කොළඹට පින් කරන්නත් පුළුවන්ලු, කොළඹ ඉඳන් හොරණට පින් කරන්නත් පුළුවන්. එයාගෙන් මම ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඔයාට පින් කරන්න පුළුවන් එක පරිගණකයක සිට තව පරිගණකයකට නැත්නම් රවුටර් දෙකටද කියලා. රවුටර් දෙකට නම් අනිත් යාට පින් කරන්න බැරි නම් ඔයාගේ රවුටින් වල එතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි පරිගණකෙන් පරිගණකයට පින් කරන්න පුළුවන් නම් දැන් මෙයා මෙතන කියලා දෙන Windows firewall එක disable කරලා තියෙන්නේ. remote desktop enable කරලා තියෙනවා කියලා. එයාට තියෙන ඇත්තටම හැකියාව නැහැ කියන්නේ remote desktop A කියන තැන ඉඳන් B කියන තැනට remote desktop වලින් වැඩ කරන්න බෑ කියලා. අංක එක ප්‍රශ්නයක් මම එයාගෙන් අහනවා A network එක ඇතුලේ තියෙන පරිගණක වලින් A network එක ඇතුලේ තියෙන පරිගණක වලට remote desktop එකට link වෙන්න පුළුවන්ද කියලා. පුළුවන් නම් ප්‍රශ්නේ තියෙනවා වගේ A network එක B network එකට සම්බන්ධ කරලා තියෙන ආකාරය හා routing වල. හැබැයි ඒත් බැරි නම් ඒ කියන්නේ A network එක ඇතුලේ A network එකේ පරිගණකවල සම්බන්ධ වෙන්න සහ B network එක ඇතුලේ B network එකේ පරිගණකවල සම්බන්ධ වෙන්න බැරි නම් ඔයාගේ මේ Kaspersky corporate edition එකත් එක්ක එනවා firewall එකක්. මේක තමයි බොහෝ වෙලාවට හේතු වෙන්නේ. මේක පරීක්ෂා කරන්න ලේසිම වැඩේ තමයි පොඩ්ඩක් එක disable කරලා පරිගණක දෙක A සිට B දක්වා ඒ කියන්නේ සම්බන්ධ වෙලා බලන්න. හැබැයි පළවෙනිම ඒ කියන්නේ ගැටලුව निराකරණය කරගන්න තියෙන ලේසිම මාර්ගය තමයි A network එක ඇතුලේ A network වල පරිගණක වලට remote desktop වැඩ කරනවාද කියලා බලන්න. B network එක ඇතුලේ B network වලට remote desktop වැඩ කරනවාද කියලා බලන්න. එතකොට ඔයාලා निराකරණය කරගන්න පුළුවන් පරිගණක සහ firewall settings වල තම තමන්ගේ network වල ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි A සිට B දක්වා බැරි නම් B සිට A දක්වා බැරි නම් මේ ගොඩක් වෙලාවට routing වල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද ping කරන්න පුළුවන්ද කියන එක පුළුවන් නම් routing උත් okay. එහෙම වුණොත් ඔයාට මේ link එක දාපු කට්ටියෙන් අහන්න වෙනවා මොන හරි firewall කරලා තියෙනවද ඒ දෙක අතර ඒවා මොන හරි block කිරීමක් වෙනවද කියලා. අර විස්තර ටිකක් පොඩ්ඩක් ඔයාට මට ආයි කියන්න පුළුවන් නම් බුද්ධික මේම ඒ නෙට්වර්ක් දෙක ඇතුලේ වැඩ කරනව නැද්ද කියලා තවදුරටත් උදව් කරන්න පුළුවන්. හා ප්‍රශ්න ඉවරයි. දවස් 3කට ප්‍රශ්න කීයක්ද නේ?
ඔව් ඒක තමයි.
හරි. බුද්ධික එහෙනම් අවසාන වශයෙන් මෙතනත් දැන් විනාඩි 11ක් ගියා ඉස්සල්ලත් විනාඩි 20ක් තියෙනවා.